Honorable Sajit Premadasa, you have 17 minutes. Order, please. Deputy Speaker will come to the chair.
Honorable Sajit Premadasa, you may continue. Your time starts now.
අපි හැමෝම දන්න කාරණාවක් රටේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුදුදහමට ප්‍රමුඛ ස්ථානයක් පිරිනැමෙනවා. ඒක දෙවෙනි පරිච්ඡේදයේ සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම පෝෂණය කිරීම රජයේ වගකීමක්. ඒ වගේම අනෙකුත් ආගම් සෙසු ආගම් වලට නිසි ස්ථාවරය නිසි තැන නිසි පිළිගැනීම ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාමත්ම පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. එවන් අවස්ථාවක 1951 ආරම්භ කරපු විහාරස්ථානයක් ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය. ඒ වගේම විශේෂයෙන්ම 2010 බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ එය ලියාපදිංචි කරලා තිබෙනවා. ඒ වගේම පූජා භූමි ඔප්පුවක් පිරිනමලක් තිබෙනවා. ඒ විහාරස්ථානය තුළ බෞද්ධ ආගමට අදාළ ඒ සියලු කාර්යයන් ඉෂ්ට සිද්ධ කිරීමට ඒ නිදහස ඒ ගෞරවනීය ස්වාමින්වන් වහන්සේලා ප්‍රමුඛ ඒ දායක ස්වභාවයේ සමාජිකින්ට ඒ අවස්ථාව තිබෙනවා. ඒක තමයි රටේ නීතිය. ඒක තමයි අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති. බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය ලබා දෙමින් සෙසු ආගම් වලට නිසිතන ලබා දෙමින් කටයුතු කිරීම. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? අද ඒ පූජා භූමියට පොලිසිය ඇතුල් වෙලා බුදු පිළිමය තියන්න ඕන තැන තීන්දුව කරනවා. ඒ වගේම දහම් පාසල් ගොඩනැගිලි ඉදිකළ යුතු ආකාරය පිළිබඳ ඒවට තහංචි පැනවීම ඒව පිළිබඳව නියෝග නිකුත් කරනවා. විශේෂයෙන්ම මම අහන්න කැමති මේ වගේ කටයුතු කිරීම තුළ අපේ ජන සමාජය තුළ ජාතිවාදී බලපෑම් කරන්නට බලාගෙන ඉන්න කණ්ඩායම් වලට ජාතික සමගියට එරෙහිව රට තුළ තිබිය යුතු එකමුතු භාවයට එරෙහිව මෙයට මේ උල්පන්නන් දීමක් නේද මේ සිද්ධ වෙන්නේ? පූජා භූමිය තුළ පූජා භූමි ඔප්පුවක් තිබෙන විහාරස්ථානයක් තුළ ඒ ආගමික කටයුතු ඒ දහම් වැඩ කටයුතු ඒ ධර්මයට අදාළ වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීමේ නිදහස තිබෙනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අදාළ ත්‍රෛනිකායක මහා සංඝරත්නයට ඒ හමු වෙලා මහානායක හිමිපාණන් වහන්සේලා හමු වෙලා මොනෑම හෝ ගැටලුවක් තියෙනවා නම් ඒ සාකච්ඡාමය මාර්ගෙන් ඒ වැඩ කටයුතු කරන්නට ඕන. එහෙම නැතුව මහරෑ පොලිසිය යවලා විහාරස්ථානයක් තුළ සිදුවෙන පූජා භූමි ඔප්පුවක් තිබෙන විහාරස්ථානයක් තුළ සිදුවෙන සංවර්ධනමය වැඩ කටයුතු වලට කොහොමද එහෙම පොලිසිය අත ගහන්නේ? කාගේද මේ නියෝග? කවුද මේ කටයුතු ක්‍රියාත්මක කරන්නේ? රජයට අපි කියනවා රටේ උත්තරීතර නීතිය නොදන්නේ නම් මම මේ පිටපත් ටික හැන්සත් ගත කරනවා. බුදුදහමට ලබා දීලා තිබෙන ප්‍රමුඛ ස්ථානයේ පිළිබඳව ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සෙසු ආගම් වලටත් ලබා දීලා තිබෙන ඒ නිසිතන ඒ ආගමික සමගිය තුළ මේ රට සාමකාමීව ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව නීතිය දන්නේ නැත්නම් කරුණාකරලා මේක හොඳට කියවලා බලන්නයි කියලා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා. වහාම මේ தත්ත්වය සමනය කරන්නට අදාළ බලධාරීන්ට ජනාධිපතිවරයා ප්‍රමුඛ අදාළ බලධාරීන්ට ගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. හමු වෙලා උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා මත මේ ඇවිලෙන්නට යන ජාතිවාදී ආගම්වාදී ගින්න නතර කරලා කරුණා කරලා යුක්තිය සාධාරණත්ව ඉෂ්ට කරන්නට කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරන. මම කනගාටු වෙනවා මේ කාරණාව පිළිබඳව දායසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ සභාවේ මේ කරුණ ඉදිරිපත් කරන්නට අවස්ථාව ඉල්ලනකොට කතානායකවරයා ඒක වැළැක්වීම, ඒක වැරදි ක්‍රියාවක්. උද්ගත වී තිබෙන ජාතික ප්‍රශ්නයකට රටේ අවධානයත් පාර්ලිමේන්තුවේ අවධානයත් යොමු කරන්නට අවස්ථාව මේ හැම මන්ත්‍රීවරයෙකුටම තිබෙනවා. ආණ්ඩු විපක්ෂ බෙහෙදෙන් තොරව අපි ඉල්ලීමක් කරනවා ප්‍රජාතන්ත්‍රවාදය අහුරන්නට මේ කතානායක පුටුවේ ඉඳගෙන මේ කරන ක්‍රියාවලිය කරුණා කරලා වහම නතර කරන්න. ඒ වගේම මම කියන්න කැමති විශේෂයෙන්ම මේ අවස්ථාව මම උපයෝගී කරගන්නවා කාලීන ගැටලු කීපයක් ඉදිරිපත් කරන්න. අදටත් මහකන්නේ වැඩ කටයුතු ආරම්භ කරලා තිබියදී රජයට බැරි වෙලා තිබෙනවා පොහොර සහනාධාර අරමුදල් ලබා දෙන්න. ඒක බොරුවක් නෙමෙයි, ඒක ඇත්ත. මේක නොදන්නව නම් කෘෂිකර්ම ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා යන්න තලාවට, යන්න රාජාංගණයට, යන්න නාමල්ලෝයේ ව්‍යාපාරයට. තවම පොහොර සහනාධාර අරමුදල් ලැබිලා නැහැ. මේ පහුගිය කාලය පුරාවටම මේ සහනාධාර අරමුදල් වලින් වැඩි ප්‍රතිශතයක් ලබා දීලා තිබෙන්නේ වගා කටයුතු අවසන් වෙනකොට. මේකද කාර්යක්ෂම රාජ්‍ය පාලනය? වගාව ඉවරුණයින් පස්සේ පොහොරවලට ලබා දෙන මුදල් ලබා දීමද ක්‍රමයේ වෙනස? මෙහෙමද ගොවියා රජ කරවන්නේ? මෙහෙමද ගොවියා රැකගන්නේ? මෙහෙමද ගොවියට සැලකන්නේ කියන එක මම අහන්න කැමතියි. ඒ නිසා කරුණා කරලා මේ පොහොර සහනාධාර අරමුදල් ලබා දෙන්නට වහා කටයුතු කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා රජය. ඒ වගේම විශේෂයෙන්ම මේ විෂයට අදාළ කාරණාවක් පිළිබඳව මම කතා කරන්න කැමති හදිසි මරණ පරීක්ෂකවරු පිළිබඳ. ඔක්කොම 500ක් පමණ ඉන්න අපේ රටේ 24 පෑම සතියේ දින හතම 365 දවසේම විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන මේ හදිසි මරණ පරීක්ෂකවරු, එයාට ගමන් දීමනාව ලැබෙන්නේ ගරු ඇමතිතුමා රුපියල් 6.60කට. ඇත්ත වශයෙන්ම ඒ රාජකාරී ඉෂ්ට කරන්න මරණයකට ලබා දෙන්නේ රුපියල් 1000යි. වියදම එනවා 1700ක් විතර. අවුරුදු 7ක කාලයක් මේක යාවත් කාලීන කළ නැහැ මේ දීවනා. 2019 කැබිනට් පත්‍රිකාවක් අනුමත වුණා 2500 කරන්න. 1000 2500 කරන්න. අද ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔක 3000 බවට පත් කිරීමයි එයාගේ ඉල්ලීම. ලිපි ද්‍රව්‍ය වලට කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. ඉස්සර තිබුණේ කොළ පහක් පුරවන්න, දැන් තියෙනවා කොළ 39ක් පුරවන්න. අවදානම කරගෙන තමයි මෙතුමන්ලා හදිසි මරණ පරීක්ෂකවරුන් කටයුතු කරන්නේ. කෝවිඩ් සමයේ ජීවිත තුනක් අහිමි වෙලා තිබෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම ඔය අනිත් අයටත් වැඩි කිරීම කරනවා කියලා කියනවනේ. ඇයි මේ අයටත් මේ වැඩි කිරීමක් කරලා දෙන්න බැරි මේ ඉල්ලන ආකාරයට? එයා ඉල්ලන්නේ 1000 3000 බවට පත් කරන්නයි කියලා. එයාගේ මේ රාජකාරිය තුල තවත් රජයේ රැකියාවක් කිරීම, පෞද්ගලික අංශයේ රැකියාවක් කිරීම, ඒක යථාර්ථවාදී නැහැ. ඒක කරන්න අමාරුයි. වෙනත් ජීවනෝපායක් කරන්න බෑ. එයාට දීලා තියෙන පත්තිම් ලිපිය ගැන පොඩ්ඩක් ඔබතුමා හොයලා බලන්න. ඩිප්ලෝමාද හරින් ඉන්නවා, උසස් අධ්‍යාපනය කරපු අය ඉන්නවා. ඒට ගරුත්වයක් ලබා දෙන ආකාරයට පත්තිම් ලිපිය ලබා දෙන්නට ඕන. ඒ වගේම විවිධ වසංගත පිළිබඳව වෛද්‍ය වාර්තා සකස් කරන්නට, සංඛ්‍යා ලේඛන දත්ත සකස් කරන්නට මෙතුමන් ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඒ නිසා ඒ අය පිළිබඳව හොඳ අවබෝධයකින් ඔබතුමන්ලා කටයුතු කරන්න. ඒ වගේම මරණයක් සිදු වුණාම බොහෝ දෙනෙක්ගේ අවශ්‍යතාවය තිබෙන්නේ ඒ ඉක්මනින් ඒ මරණය නිදහස් කරගන්න. ඒ සඳහා සුවිශාල කැපකිරීමක් කරනවා. මං හිතනවා ඒ අය පගාකාරීන් හැටියට හංවඩු ගැසීම සුදුසු නැහැ. පගාකාරීන් ජන සමාජයේ හැම තලයකම හැම තත්ත්වයකම තිබෙනවා. ඒ නිසා එහෙම කියන්නේ නැතුව කරුණා කරලා ඔබතුමාම දන්නවා සාමාන්‍යයෙන් ගත්කල මරණ 80,000ක් සිදු වෙනවා. ඒ වෙනුවෙන් මිලියන 80ක් කැප කරනවා. ඉතින් දැන් දෙන 13,000 කරන්නට තවත් අමතර මිලියන 160ක් පමණයි අවශ්‍ය වෙලා තිබෙන්නේ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ අය ගැන අහිතක් හිතන්නේ නැතුව, මේ අයව පගාකාරයෝ ගානට දාන්නේ නැතුව කරුණාකරලා මෙයාගේ ඉල්ලීම් වලට සවන් දෙන්න. මම යෝජනා කරනවා සමත මණ්ඩල කොමිෂන් සභාවක් හා සමානව හදිසි මරණ පරීක්ෂණ පිළිබඳවත් කොමිෂන් සභාවක් ක්‍රියාත්මක කරන්නට ඔබතුමන්ලා කටයුතු කරන්නයි කියලා මම මේ අවස්ථාවේදී බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම මතක් කරන්න කැමතියි ඊයේ සවස් භාගයේ සිට තවදුරටත් අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල ශක්තියක් ලබා දුන් ගුරු සංවර්ධන නිලධාරීන් 16,600 දැන් අන්න ඉන්නවා ජනාධිපති ලේකම් කාර්යාල ඉදිරිපිට. මං අද උදේ ගිහිල්ලා ඒ අය හම්බ වෙලා මෙතනට ආවේ. ඒක එන්න පොඩ්ඩක් ප්‍රමාද වුණේ. ඇයි මේ අයට ලබා දුන්නු පොරොන්දු ටික ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? ඡන්දෙට පෙර මොකද්ද කිව්වේ? අනිවාර්යයෙන්ම ගුරු සේවයට ගන්නවයි කිව්වා. විශිෂ්ට සේවාවක් ඉෂ්ට සිද්ධ කරයි කිව්වා. ඇත්තටම කරා. කොරෝනා කෝවිඩ් සමයේ නිදහස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කඩා වැටෙන්නට නොදී දෙවන්ත වැඩ කොටසක් කරා. මොකද්ද ඉල්ලීම? අධිකරණයේ තියෙන සමතකරණ තීන්දුව ක්‍රියාත්මක කරා. මොකද්ද තීන්දුව? වසර 3ක් ලබා දෙන්න පෝස්ට් ග්‍රැජුවට් ඩිප්ලෝමා එක ඒක සමත් වෙන්න. ඒ අතරතුර දෙක දෙක ශ්‍රේණියට අභ්‍යාසලාභී ගුරුවරුන් හැටියට බඳවා ගන්න. ඇයි මේ 16,600 මේ යුතුකම ඉෂ්ට කරන්නට බැරි? ඔබ ඡන්දෙට පෙර, ජනාධිපතිවරණයට පෙර, මහමැතිවරණයට පෙර, පළාත් පාලන මැතිවරණයට පෙර කරනවයි කියලා පොරොන්දු වුණා නම් රජයේ වගකිව යුතු ඇමතිවරු විපක්ෂයේ ඉඳගෙන මේවට මේ ප්‍රතිඥා ලබා දුන්නේ, මේ පොරොන්දු ලබා දුන්නේ. ඒවයි වීඩියෝ පට තිබෙනවා, හඬ පට තිබෙනවා. ඒ මුළු රජයම දන්නවා. ඇයි මේ දේ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍යවරියම කියලා තියෙනවා 52,000 උපාධි පත්වීම් ලබා දෙන්නට හැකියාව තිබෙනවා කියන එක කැබිනට් සටහනක තියෙනවා. එහෙනම් රැකියා විරහිත උපාධි ධාරීන් 35,000කගෙන් මේ 16,600ක් ගුරු සංවර්ධන නිලධාරීන්ගෙන් මේ ප්‍රශ්නය විසඳීම ඒ තරම් අපහසු කාර්යයක් නොවේ. එනිසා මම පැහැදිලිව මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා, කරුණා කරලා 16,600ක් අපේ ගුරු සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමේ ඒ කටයුත්ත වහාම ක්‍රියාත්මක කරන්න, පොරොන්දු ටික ඉටු කරන්න, උපාධිධාරීන් 35,000කගේ රැකියා ප්‍රශ්නය විසඳනවායි කියපු පොරොන්දුව ක්‍රියාත්මක කරන්න, එය ඉෂ්ට සිද්ධ කරන්න. ඒ වගේම මම මේ අවස්ථාවේ කියන්න කැමති විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව තුළ මේ හැම නිලධාරියෙක්ම අගනා සේවාවක් ඉෂ්ට කරන. අපි මේ නිලධාරින්ට චෝදනා මුඛයෙන් කතා කරන්න හොඳ නැහැ. මොනවා හරි ඌනතාවයක්, විෂමතාවයක්, අඩුපාඩුවක් තිබෙනවා නම් අපි ඒව හදාගමු. මොනවා හරි ගැටුවක් තිබෙනවා නම් අපි ඒව පිළිබඳව සාකච්ඡා කරලා හදාගමු. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඉහළ තනතුරු වල ඒ ප්‍රශ්න වගේම මේ පාර්ලිමේන්තු පොඩ්ඩෝ ටික මේ සාමාන්‍ය පුද්ගලයන්වත් මේ විශිෂ්ට සේවාවක් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය මේ 225ටම ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන මේ සියලු දෙනාටම අපි ශක්තිය ලබා දෙන්නට ඕන. අපහාස කරලා, අවමාන කරලා, පැත්තකට තල්ලු කරලා එහෙම කටයුතු කරන්නට හොඳ නැහැ. අපි දන්නවා මේ රජයට බොහෝ අවස්ථාවන් වලදී මුලා අමතක වෙනවා. උද්දච්ච වෙන්න හොඳ නැහැ. කුඩුප්පුරම් වෙන්න හොඳ නැහැ. මහන්තත්තකමක් ඇති කරගන්න එපා. මතක තබා ගන්න ඔබට මේ බලය ලබා දෙන්නට මේ ජන සමාජයේ සීලුම තලවල සිටින අය උදව් කරපු ආකාරය. එදා ඔබ ගුරුවරුන්ව සැලකුවේ දෙවිවරුන් හැටියට. දෙවිවරුන් හැටියට සැලකුවේ ඡන්දෙ ගැන හිතලා නේද? ඇයි දැන් අදත් එහෙමද? අදත් එහෙම නිසා තමයි මං හිතන්නේ මේ ගුරුවරුන්ට SMS ගහන්න දන්නේ නැහැ කියන එක කියන්නේ නේ. ඒක කියන්නේ අදත් දෙවිවරුන් හැටියට සලකලා තමයි. ඉතින් SMS ගහන්න බැරි වුණාට දෙයියනේ කතිරේ ගැහුවානේ. මං අහන්නේ ගුරුවරුන් කොයි තරම් සේවාවක් ඉෂ්ට කරාද? අපේ මහින්ද ජයසිංහ මැතිතුමා ඔබතුමා කියනවා මෝඩ චූන් දෙන්න එපයි කියලා. දැන් ඔක්කොම මෝඩ චූන් වෙලා ඉන්නේ අර වැඩි කරනවායි කියපු තුනෙන්දක නැතුව ගුරුවරුන්ගේ කෝ තුනෙන්දක. ඔබතුමා ඔබතුමාම තමයි ඔබතුමා ඔබතුමාට මේ පුද්ගලිකව පහර ගහනවා නෙවෙයි, ඔබතුමාම තමයි මයික්‍රෝෆෝනයක් දකින දකින මොහොතක ගුරුවරුන්ව මහපාරට බස්සලා ගුරුවරුන් වෙනුවෙන් තුනෙන් දෙක වෙනුවෙන් කොච්චර හඬක් නැගුවද? කෝයේ තුනෙන් දෙකේ වැඩි කිරීම, අද ඒ තුනෙන් දෙකේ වැඩි කිරීම නැහැනේ. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා, මේ පුද්ගලික විවේචනයක් නෙමෙයි. පච දොඩවන්න එපා, බොරු කියන්න එපා. මේක පච ආණ්ඩුවක්, මේක ටොම්පච ආණ්ඩුවක්, ජනතාව අන්දමන ආණ්ඩුවක්, ජනතාව රවටන ආණ්ඩුවක්. තරහ ගන්න එපා ඇත්ත කියනකොට, තරහ ගන්න එපා ඇත්ත කියනකොට, තරහ ගන්න එපා ඇත්ත කියනකොට.
Honorable Sajith Premadasa, you have 2 more minutes of your allocated time.
Thank you. ඒ වගේම අවසාන වශයෙන් මම විජිත හේරත් මැතිතුමාට විශේෂ යෝජනාවක් කරනවා මේ අවස්ථාවේ. විශේෂයෙන්ම විදේශ රැකියා ක්ෂේත්‍රය පිළිබඳව ඔබතුමාගේ පූර්ණ අවධානය යොමු කරන්න. මොකද විශේෂයෙන්ම විදේශ රැකියා ලබා දීමේ සමහර ආයතන නිර්මාණය වෙලා තිබෙනවා. ඒවා ව්‍යාජ ආයතන. මේ ව්‍යාජ ආයතන වලට යොමු වෙන ප්‍රමාණය වැඩි. ඒක ගැන පුදුම වෙන්න අවශ්‍ය නැහැ. මොකද රටේ දුප්පත්කම 40%යි 50%යි වැනි සංඛ්‍යාලේඛන විශ්ලේෂකයන් ඉදිරිපත් කරනකොට තමන්ගේ ජීවනෝපාය ශක්තිමත් කරගන්නට බොහෝ දෙනා විදේශ රැකියාවලට යොමු වෙනවා. ඒ විදේශ රැකියාවලට යොමු වෙනකොට ඔබතුමාගේ වගකීමක් තමයි ඒ විදේශ රැකියා ලබා දෙන ආයතනවල නිර්ව්‍යාජ භාවය ස්ථාපනය කරන්නට යම්කිසි විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නට ඕන. මම දන්නවා කොච්චර දැනුම් දීම් කරත් විවිධ පුත්කලයේ ආර්ථික අපහසුතාවයන් මැද කෙටි මාර්ගවලට යනවා. ඒක නතර කරන්නට ඕන. කෙටි මාර්ගවලට ගිහිල්ලා මොකද වෙන්නේ? අවසානයේ යුද පිටියටත් යන විශ්‍රාමික නිලධාරීන්, හමුදාවේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ පොලිසිය නිලධාරීන් ඒ ආර්ථික ප්‍රශ්න මැද ඒ ක්‍රියාවන් ක්‍රියාත්මක කරනවා. හැබැයි නිත්‍යානුකූලව ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් තිබෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒ පිළිබඳව අවධානය යොමු කරලා මේ ව්‍යාජ ආයතන මැඩපවත්වන්නට ගන්න පුළුවන් ඉහළම නිත්‍යානුකූල තීන්දු තීරණ ටික ලබා ගන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. අපේ වටකල නීතිඥතුමා පොඩ්ඩක් කෑ ගැහුවා කතා කරනකොට කමක් නැහැ. මට ඔබතුමාට එක කාරණාවක් කියන්න කැමතියි. පොඩි ගැටලුවක් තියෙනවා. විදුහල්පතිවරු, ගුරුවරු, විශ්‍රාමික ඒ අය 85,000ක් ඉන්නවා. ඇත්ත වශයෙන්ම සුබෝධනී කමිටු වාර්තාව හරහා ලබා දුන්නු සහනය නොලැබීම තුළ අද ඒ අය ලොකු අසහනයකට පත් වෙලා තිබෙනවා. ඔබතුමා දන්නවද මොකද ගැටලුව කියලා? දැන් ගැටලුව තමයි ඒ අය වෙනුවෙන් ඔය සමාජිකත්වයෙන් යම් යම් ආධාර උපකාර අරගෙන ඔබතුමන්ලා දෙපළම නඩුවක් දාලා තියෙනවා. ඒ දාලා තියෙන මේ විශ්‍රාමික ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෙනුවෙන්. හැබැයි නඩුව දැම්ම ඔබතුමන්ලා දැන් ඉන්නේ ආණ්ඩු පාර්ශ්වය. දැන් මේ නොවැම්බර් මාසේ එනවා මේක ආපහු සාකච්ඡා. එතකොට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වෙන්නේ නැතුව මම ඔබතුමාලාගේ ඉල්ලීමක්
කරනවා.
85,000ක් වෙනුවෙන් ඒ 85,000 නියෝජනය කරන්නේ වැඩේ නොකරන අයද? මම වටකල මැතිතුමා කලබල වෙන්න එපා. වටකල මැතිතුමා කලබල වෙන්න එපා. මම යෝජනාවක් කරනවා. මම යෝජනාවක් කරනවා ඔබතුමාට, ඔබතුමත්, මහින්ද ජයසිංහ ඇමතිතුමත්. මම යෝජනාවක් කරන්නේ ඒ 85,000 නියෝජනය කරන කණ්ඩායම ගෙනල්ලා සාකච්ඡා කරලා ඒ අය විශ්වාස කරන ඒ අය පිළිගන්න විසඳුමක් ලබා දෙන එකයි කියන්නේ. ඒකයි යෝජනා කරන්නේ. මේ ඉදිරිවාදිකම් අපිට අවශ්‍ය නැහැ. අපිට ඕන ප්‍රශ්නවලට උත්තර, අපිට ඕන ගැටලුවලට විසඳුම්. අන්න ඒක තමයි ප්‍රගතිශීලී විපක්ෂය කියන්නේ. ඒ නිසා මට මෙතනදී කෑ ගැහුවා මේ වැබිලි ශේෂ්ත්‍රය ගැන, වතු ජනතාව ගැන. අපි ඒකට ඒ කාරක සභාව වෙලාවේදී මම දෙන්න පුළුවන් උත්තරය දෙන්න, සුදුසු උත්තරය දෙන්න. ඒකින්ද තමුන්නාන්සලගෙන් අපිට අවශ්‍ය නැහැ. මේ වතු ප්‍රජාව ගැන තමුන්නාන්සලගෙන් අපිට උපදෙස් අවශ්‍ය නැහැ. වතු ප්‍රජාවට
Honorable Sajith Premadasa, your time has exhausted.
ඒකලබා දුන්නේ රණසිංහ ප්‍රේමදාසයි කියන එක මම මේ අවස්ථාවේ කියන කැමති. ඒ නිසා මම ඒකට දෙන්න ඕන උත්තරේ අපි දෙන්නම්. මම විතර නෙවෙයි අපේ කණ්ඩායම. එසේ ප්‍රකාශ කරමින් මට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිය පුද කරනවා. බොහොම ස්තුතියි.
Honorable Harshana Nanayakkara. Okay, I'll give you a minute, Honorable Minister.
මෙතුමා මගේ නම සඳහන් කරමින් යම් ප්‍රකාශයක් කළා. සයම් පැහැදිලි කරන් කිරීමක් කරන්න ඕන මම කරුණාවෙන් ඉල්ලන 25 වෙනිදා තියෙන අධ්‍යාපන වෛශීෂ්‍ය ඔබතුමාට මම අභියෝග කරනවා 3න් 2 මොකක්ද කියන එක විග්‍රහ කරන්න මේ පාර්ලිමේන්තුවේ මම ඒක කියලා තියෙනවා ඇතිතරම් විග්‍රහ කරලා තියෙනවා දැන් නැත්තම් මගේ වීඩියෝ එකක් හරි බලලා එදාට විග්‍රහ කරන්න 1 2 විශ්‍රාමිකව ගැන ඉතාලම පැහැදිලිව ජනාධිපතිතුමා කිව්වා අපි දැන් ඔබතුමාලා රනිල් මෛත්‍රී සජිත් ආණ්ඩුව හදපු ප්‍රශ්නේ අපි දැන් අදියර 3කින් විසඳනවා 16-19 ප්‍රශ්නේ අපිට තියෙනවා ඊළඟ ප්‍රශ්නේ මොකද්ද 2024-12-31 දක්වා විශ්‍රාම ගියපු ලක්ෂ 7ක් ඉන්නවා මේ රටේ 85000 විතර නෙවෙයි ඒ ලක්ෂ 7ේ ප්‍රශ්නේ අපි අනිවාර්ය ලෙසම ඉදිරියේදී විසඳනවා ඒක අපි කියලා තියෙනවා ඒ ප්‍රශ්නේ අපි දන්නවා සාකච්ඡා කරලා තියෙන ඇතිතරම් ඒ වගේම ගුරු විදුවල්පති 97 සිට 2021 දක්වා දෙසැම්බර් 31 දක්වා 85000ක් ඉන්නවා විශ්‍රාම ගියපු ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි අනිවාර්ය ලෙසම මේ ප්‍රශ්නේ විසඳනවා අපිට අපි යම් කාලයක් ඕන අපි මේ අවුරුද්දයි මේ දෙවැනි අයවැය අපි ඉදිරියේදී මේ ප්‍රශ්නේ විසඳනවා කියලා උන්ට අපි පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා